සමාධිය පිළිබඳව ඥානවත්ක් කරනවලලා සරුදම් දේශනාවක් කියන්නටයි අද අදාළ කරන්නේ. මේ අය දැනටමත් සමාධිය පිළිබඳව ප්‍රායෝගික අධ්‍යයනය ලබා ඇතුවට කියන්නේ. සමාධිය කියන්නේ කුමක්ද? සමාධිය කියන්නේ සිතේ තියෙන ඒකාග්‍රතාවය නැත්නම් සමාහිත භාවය. අපි ධර්මය ගන්නවා ඒකාග්‍රතාව කියලා සයිකසික ධර්මයක්. නම් ඒකාග්‍රතාව සයිකසිකය වඩවඩා දිනුනේ දිනුනට පසු වට පසු සමාධි ත්‍ත්වයට පත් වෙනවා. සමාධිය ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකින් හඳුන්වන්නට පුළුවන්. මුත්‍රා සමාධි සහ සම්මා සමාධි කියන්නේ මෙච්චර සමාධි කියන්නේ අකුසල සිත් වේදෙන ඒකාග්‍රතා සයිකසික. සම්මා සමාධි කියන්නේ කුසල සිත් වේදෙන ඒකාග්‍රතා සයිකසික. සම්මා සමාධියේ තියෙන සමහර විට මිත්‍යා සමාධිය වංශික ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වන්නට පුළුවන්. මෙච්චර ප්‍රකරණය කියන පොතේ දැක්වෙනවා සමාධි මුක්තිගෙන සිදෙන නිද්දම් වංශික පාඩයක්. සමාධි ස්වරූපයෙන් සිදෙන නිද්දේ වංශා කරනවා කියන එකයි අදහස. භාවනා කරන යෝගීන් සමහර විට සමාධියේ භාවනාවට දක්වන ලබන උනන්දු ආදී කරුණු අදින නිසා සමාධියේ ගමස්තම සීලමිතියට යටේ. මෙහිදී සිතක සිටීමේ නිමිත් නැහැ. එම නිසාම යෝගාවචරයන් බොහෝ දෙනෙක් කියනවා සමාධියකට පත්වන අය සමාධියෙන් සිටින කියලා. එම නිසා මේ සීලමිතියේ පවා වංශික ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වන සමාධි ස්වરૂපයෙන්. මේ සමාධිය අවස්ථා තුනකින් සිද්ධ කර ගන්නට ලෝභාවචයට පුළුවන් වෙනවා. මේ පළමුවෙනි අවස්ථාව තමයි නැත්නම් මූලික අවස්ථාව තමයි සිත නිසලියා නොදී නැත්නම් සිත්‍ය විසයන්නේ නැතුව එකම අරමුණේ අදවසෙන් තය භාගයක් යාවි 45 පමණ කාලයක්වත් අවස්ථා ගැනීමට හැකියාවක් නැති අවස්ථාව. සද්ධාය මේ ධම්ම දේශනාවක් නැති සිත වෙනස් කරමු කරා යන්නේ නැතුව මේ ධර්ම දේශනාවෙම පවස්සන්න පුළුවන් නම් මේ ඇයිගේ සිතවත් තරමට දුරට තරමන් දුරට හෝ සමාධිය බැදීන මූලික අවස්ථාව. නැත්නම් භාවනා අවශ්‍යතාවන විට වෙනස් කරමු කරා සිත දුවන්නේ නැතුව මේ භාවනා අරමුණේ නැතිව සමාගයක් කාලයක් පසු අනුමාසයෙන් පවස්සන්න හැකියාව අත්වුව විට අර මූලික සමාධියේ සමාධියේ පවනා වූ මූලික අවස්ථාව සිද්ධ වෙනවා. මේ ධමතරව සමාධියේ තියෙන තවත් අවස්ථා දෙක උපචාර සමාධි අවස්ථාව සහ අර්පණා සමාධි අවස්ථාව යන්නේ මේක දක්වන්නට පුළුවන්. අර්පණා සමාධිය කියලා අප අදහස් කරන්නේ සියලුම ධ්‍යාන සිත් වලට. උපචාර සමාධිය කියන්නේ ඒ ධ්‍යාන සිත් වලට ඉතාමත්ම සමීප ඒ අතලම වගේ හැසිරෙන ධ්‍යාන සිත් නොවන සමාධි මට්ටමකට. ඒ ටිකක් පොතක් සමාධි මාක්ෂම. බොහෝ යෝගාවචරයන් මේ උපචාර සමාධි ත්‍ක්ෂේත සමාධියේ සුදුපත් සමාධි පසුව ප්‍රවැටෙන සමාධි ධානයකට පත් වුණා කියලා. මේ උපචාර සමාධියේ තවස්ථා කීපයක් තියෙනවා. මූලික අවස්ථාවක්, ඊට වඩා දියුණු අවස්ථාවක්, ඊටත් වඩා දියුණු අවස්ථාවක්, අති ප්‍රබල අවස්ථාවක් ආදී වශයෙන් ඒවා නොඑක ආකාරයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. මේ එක්කේ අවස්ථාවට උපචාර සමාධිය පත් වෙන විට යෝගාවචරයන් පහතින්ම රැවටෙන්නට පුළුවන්. මම පළවෙනි ධ්‍යානයට පත් වෙනවා, දෙවෙනි ධ්‍යානයට පත් වෙනවා, තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා, හතරවෙනි ධ්‍යානයට පත් වෙනවා ආදී වශයෙන්. විශේෂයෙන්ම විදර්ශනා භාවනාවක් කර යෝගාවචරයන් මේ උපචාර සමාධි ත්‍ස්ය ඇති කරගත්තාට පසු ඔවුන්ගේ සමහර කෙනෙකුට සොලසලෝ අභිඥාවෙන් සත්‍යය. ඒ කියන්නේ අභිඥාව නෙවෙයි. නමුත් සමාජ දෙදසෝතනීමේ හැකියාවක් නැත්නම් අනාගතයේ සිදුවන දේක් දැනගැනීමේ හැකියාවක් වෙන දෙයක් කරන්නට පුළුවන් සත්‍යයක් වුණත් ගන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී යෝගාවචරය බොහෝ දුරට වැටෙනවා. මම හතරෙන් දහයට පස්සෙලා සිටින්නේ මගේ සිිතේ දැන් අභිඥාවක් තියෙනවා මේ ආදී වශයෙන්. මෙවැනි යෝගාවචරයන් අපට සම්මුතිය දෙනවා. මේ උපචාර සමාධිය එලෙසින්මනේ අර්පණා සමාධියේ පතර වෙනස් සංසිගෙන ඒ වෙනස් සං දැන සිටීම ප්‍රයෝජනවත් වෙනවා. උපචාර සමාධියට වඩා මේ ධ්‍යාන මට්ටම් වලදී අර්පණා සමාධි මට්ටම් වලදී සමාධියේ සිටේ පවත්නා වූ සමාධිමත් ස්වરૂපය සමාධියේ සිටේ තියෙන නිදීයම් සංසිඳියම් කයක සාසිතට දැනෙන ඒ සතුට කීකියේ සතුට වෙන කරුණු ගැඹුරු උපචාර සමාධියේ තරම් ගැඹුරු බවක් දක්නට ලැබෙන්නේ නැහැ. උපචාර සමාධියට වඩා වැඩි කාලයක් අර්පණා සමාධිය අධිෂ්ඨාන කොට සබඳ ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේක සම්බන්ධව මේ උපචාර සමාධිය අවස්ථාවලදී මේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන් යටපත් යන්නේ සිතාම ඕලාරික වශයෙන්. ධ්‍යාන මට්ටම අවස්ථාවකදී මේ නීවරණ ධර්මයන්ගේ යටපත් වීම සදාංග වශයෙන් සිදුවෙනවා. බොහෝ කාලයක් මේ නීවරණ සමහර විට මතුවන්නේ නැතුව සිත පිළිසන භාවයෙන් පවතිනට ඒ සදාංග වශයෙන් නීවරණය කිරීම උපකාර වෙනවා. මේක අමතරව උපචාර සමාධියක ධ්‍යානාංග දෙන්නේ වශයෙන් යෙදෙන ධ්‍යානාංග කියන කොට මේ නැති ඒවා සමහර නොතේ දෙන්නත් පුළුවන්. ඒ පිළිබඳ අප සත්‍ය කතා කරනවා. ධ්‍යානයේදී මේ ධ්‍යානාංග සියල්ලම ඒතර ස්වභාවයකට පත් වෙනවා. උපචාර සමාධියට පත් වෙනවා කියන්නේ මේ ධ්‍යානාංග පහ සමාධියේ පරිසම්යයන් දෙන්නේ වශයෙන් සිදු කරන්නේ සාමූහික වශයෙන් සමාධිය ඇතිකර ගැනීම සඳහා උපකාර වෙන පවතින අවස්ථාවක්. උපමාවක් නෑත කීවොතේ කාරණා පැහැදිලි වන්නත් පුළුවන්. අපි හිතමු මේ පහක් නැත්නම් කෝට පහක් කේතු කරනවා උඩ උලක් වගේ කේතුවක් වගේ සිටින ආකාරය. මේ කෝට පහෙන් සිදුවන කර්තව්‍යයන් පහ. නමුත් මේ කෝට පහෙන් ඒ කර්තව්‍යයන් පහ එකිනෙක කර්තව්‍ය සමානව කර්තව්‍ය සිදු කරනවා. අර හේතුවක් පමණ සත්‍යය ලබා ගැනීමට උපකාර වන සාමූහික වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අන්නේ ලක්ෂණයේ ධ්‍යානාංග පහම සාමූහික වශයෙන් ඒකල ස්වභාවයේ පත් වෙන ධ්‍යාන අවස්ථාවක් වෙනවා. මේ විපත විපද්දු මාර්ගයේ කියන කොටේ කියන කරුණක් මතක් වෙනවා. ඒ පොතේ බොහෝ කරුණු විස්තර කියන සඳහන් හතර ආකාරයකින් මේ පිළිබඳ යම් කිසි විනතියක් නැත්නම් මනසේ කරුණ දැනගැනීම කලේක බව දක්වනවා. ලක්ෂණ, රස, පස්සපස්ථාන, පදස්ථාන යන ඒ කරුණ හතර දක්වා තිබෙනවා. මේ ධ්‍යාන වලට නැත්නම් මේ අර්ථන සමාධිය ගැන ඒ කරුණ හතරේ විස්තර කරනවා. ලක්ෂණ, රස, පස්සපස්ථාන, පදස්ථාන කියන කරුණ හතර. එන්නේ එක කරුණක් තමයි මේ රසය කියන එක ගැන අපට කතා කරන්නේ. ලක්ෂණ කියන්නේ ලක්ෂණ. ධ්‍යානයේ නැත්නම් සමාධියේ පවත්නා වූ ලක්ෂණ අත්පන සමාධියේ පවත්නා වූ ලක්ෂණ. ඒ ලක්ෂණය තමයි සිත සමාහිත වීම. රස කියන්නේ මේ අත්පන සමාධියේ සිදුවන කර්තව්‍ය කුක්කේ. ඒක තමයි සිත පිටේ ආත්මදී එකම අරමුණට පැවැත් වීම. ඊළඟට පස්සපස්ථාන ඉබදකින ආකාරය සමාධිය රැකෙන ආකාරයෙන් ඒක තමයි සිත අසංකේ භාවයටපත් වීම. කෝපය වන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. බාහිර අරමුණු සිත දෙලියන්නේ. බොහෝ විට පළවන දෙවන තුන්වන දෙමේ ධ්‍යාන අවස්ථාවලදී බාහිර ශබ්ද ඇහෙනවා. ඇහුණට ඒ ධ්‍යාන සිත කැමෙන්නේ නැහැ. ශබ්දේ ඇහෙනවා. සිත ධ්‍යාන සිත ඇතුළේම පවතින ශබ්දේ ඇසව සිට ඇතුළේ නැති වෙනවා. අද නැති පවතින විද්‍යුත් සමාධි මට්ටමවලදී නමුත් අර සිතේ කම්පන කම්පනයක් නැත්නම් සිතේ දිරියම සිදු වන්නේ නැහැ ධ්‍යාන මට්ටම් පහළ පහළ ධ්‍යාන මට්ටම් අවස්ථාවලදී සම්ද ඇසෙන. මෙන්න මේ විදිහට සිතේ පවත්නා වූ අසංකේ භාවය තමයි ඒ කියන නම් සමාධියට තියෙන පත්‍යපස්ථාන නැත්නම් වැටෙන ආකාරය. එතකොට ඒ අදස්ථාන කියන්නේ ඒ සමාධියේ සීතීම එනකම් පදනම කියන අදහස. ඒකේ පදනම වශයෙන් දක්වා තිබෙන්නේ සුඛය කියලයි පොත්පත්. එතකොට මේ ගුණණයකත් මේ ලක්ෂණ අත පයිකපත්තන පදස්ථාන කියන කර්ම හතර දැන සිටින ප්‍රයෝජනවත් වෙනවා. සම්මා සමාධියේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන සෑම අවස්ථාවකදී වගේම විස්තර කරලා තියෙන්නේ පළවෙනි ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය. මේක නම්හස් කරන්නේ නැහැ. මොනවා නෑමද බලාපොරොත්තු වෙන සෑම කෙනෙකුට විසින් නෑ. මේ ධ්‍යාන උපදවාගෙන ඊටපස්සේ විදර්ශනා කළ යුතුයි. නැත්නම් මේ ධ්‍යානය උපදවාගත්තේ කොහොමයි මාර්ගයක් ඵලයක් අත්පත් කරගන්නේ කියලා. සාමාන්‍ය විදර්ශනා භාවනාවක පමණක් නිරත වෙන සුක්ෂම විදර්ශනා භාවනාවක භාවනාව පමණක් කරන යෝගාවචරයක තුව සමාධියක් තියෙන ක්ෂණික සමාධිය. ක්ෂණික සමාධිය. ක්ෂණික කියන එකෙන් අදහස් කරන්නේ සමාධියක ක්ෂණයක් පවතිනවා කියන එක නෙවෙයි. මේ භාවනා කරන විට ඇති වෙන සෑම අරමුණකම හිතට දැනෙන සෑම අරමුණකම සමාධිය පිහිට සමාධිත බාහිර අරමුණු කරලා දුවන්නේ නැතුව පවතින අවස්ථාවක තමයි ක්ෂණික සමාධි තත්ත්වය කියලා කියන්නේ. මේක එන්නෙන්ද භාවනාව දියුණුවෙන්ද බොහෝ සමාධියකට වඩා ගැඹුරට පත් වෙනවා. විශේෂයෙන්ම සංඛාරෝපේක්ෂා ඥානයේ නිවිදස්නා ඥාන පහළ වෙන විට මේ ක්ෂණික සමාධිය සාමාන්‍ය ගැඹුරු අවස්ථාවකට පත් වෙනවා. සමහර විට භාවනා නොකර සිටියත් මේ ක්ෂණික සමාධි තත්ත්වය තුරොත් දවස් ගණනක් සති ගණනක් සමහර සති දෙක තුන බව වෙනත් වෙන නොකර සිටින විට බව නැත්නම් වෙනත් වැඩ කරන විට බව මේ සමාධි මට්ටම පවතින සිත නිසල වෙනවා ගල් දැසනවා වගේ ගල් දැසනවා වගේ නිසල වෙලා සිත පවතින ඒ ක්ෂණික සමාධි මට්ටම මේ ක්ෂණික සමාධියේ තියෙන විශේෂ ගුණය තමයි ඒ සමාධි මට්ටම තිබෙද්දී මේ සංස්කාර ලෝකයේ ප්‍රවණතාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණයන් අවබෝධ කරගන්නට පුළුවන් විදර්ශනා කරන්නට පුළුවන් සාමාන්‍ය සම්පතවයෙන් ලබාගත් ධ්‍යානයක ඉඳලා බොහෝ දිනකට විදර්ශනා කරන්නට හැකි තමක් ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කෙනෙකුට නම් ප්‍රඥාව සදතුකට නම් සමාධියට ඉඳගෙන ඒ විදර්ශනා භාවනා කරන්නට පුළුවන්. නැත්නම් අර බිමාස සමාධිය කියන ලබන ප්‍රඥාව පාදක කරගෙන ඇති කර ගන්නා ලබන සමාධියක් ඇති කරගත් කෙනෙකුට ඒ සමාධිය සිටගෙනම විදර්ශනා භාවනාවක් කරන්නට පුළුවන්. එතකොට කියන්නේ සමාධිය සමාලබාගතේ ධ්‍යාන අර්පණ සමාධිය වස්තු භාවයකට පත්වෙන මේ සමාධියට වේලාවක් සිට මේ සමාධි මාර්ගම නිතර වේලාව පවතිලා යන අධිෂ්ඨානය කොට ඊට පසුව විදර්ශනා භාවනාව කරන්නට ඕන. එසේ නැත්නම් ඒ විදර්ශනා භාවනාව හරියට සමහර යෝගාවචරයෙන් කරන්නට නැහැ වෙනවා. එතකොට මේ උපචාර සමාධි මට්ටමදී ඒ අවස්ථාවේදී ඔහුගේ සිතේ ඇතිවන්නේ මොන අදහස් ගන්නෙ මේ සමාධි පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ආදී සමාධි මට්ටම් සත්‍ය වශයෙන්ම අමස්සෙන්නේ නැහැ මාර්ගඵලයක් දක්වත් කරන්නේ නැහැ ඒ විදර්ශනා සුසුදස්නා භාවනාව කරන කෙනෙකුට වුණත් මේ ක්ෂණික සමාධි මට්ටමව ඇති වෙනවා ඒ ක්ෂණික සමාධිය දාර්ශනික ඵලයක් උද්ගත වන අවස්ථාවේදී ඒ සාන්ත වශයෙන් ධ්‍යාන මට්ටමකට තමයි දිනවන. අප දන්නවා අපපතිය කාලය තුළදී මේ යෝගාවචයන් අතර සමහර දින සත්‍යෝන දස්නා භවනා උපසේ මාර්ගඵල අවබෝධ කළා. අපි පෙන්වන් කරලා දුන්න පරිදි ඕම කටයුතු කිරීම නිසා ඒ මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී ඇති වූ ධ්‍යාන සිත ඕම ඇති කරගත්තා එකමත්ම පහසුයි. ඒ අයතනම් අප කියපුුණේ කාරණාව ඉතා පැහැදිලිව පෙනෙනවා ඇති. එතකොට මේ සම්මා සමාධිය පළවෙනි දෙවන තුන්වන හතරවන ආදී ධ්‍යාන වශයෙන් ඒ ධ්‍යාන දක්වා තිබෙනේ මේ ධ්‍යාන වලදී ධ්‍යාන අංග වලට අනුකූලව. හොඳට මතක තියාගන්න ඕනේ ධ්‍යාන වලට අරමුණ වන්නේ ධ්‍යාන අංග විනා අප භාවනාවටවත් අරමුණ නොවන බව. උදාහරණයක් අපි ආස්වාස්වාස් සම්මන කරන ආනාපානසති භාවනාව වේදනා පිළිගන්න. ඒ ආනාපානයේ නැත්තම් ආස්වාස්වාස් අරමුණ නෙවෙයි විඥානයේ කර්මණවන්නේ. නැත්තම් අපි මෛත්‍රී භාවනා කරනවා කියලා හිතම තේරුපත් සෝපත්ත්‍යස්සෝපත්ත්‍යස්සෝ. ඒ සියලු සංස්කාරයන් මෙලින් ඒ තේරුපත් සෝපත්ත්‍යස්සෝ කියන අදහස නෙවෙයි. විඥානයේ කර්මණවන්නේ ඥාන අංගයි. ඥානයට තිබෙන අංග මේ ධ්‍යානවල පළවෙනියක් කියදී තියෙනවා පහ. මේ ඇතර පහල පළ පුරුදේ ඇති මේ ඇතිවල ඇති පළවෙනි ධ්‍යානයේ තියෙන ධ්‍යානවල විතක්ක, විචාර, නීති, සුඛ, සේසංගත. මෙන්න මේ අංග පහ තමයි පළවෙනි ධ්‍යානයේ පවතින්නේ. විතක්කේ කියන කොට බොහෝ වෙලාවෙදී සිත්වලට ඇතිවන්නේ සිත්වලට එන්නේ මේ ආකාර සිත් විඳලා යෑමක් කියලා. එන්නේ දැන් ආකාමයක් ක්‍රියාපාදේ සම්ප්‍රේණිකා විසස්ස නැත්නම් එක්කම සම්ප්‍රේණිකා ක්‍රියාපාදේ සම්ප්‍රේණිකා විසස්සාදී වශයෙන් ඒ සත්‍ය විතක්කේ විස්තර කරන්නට පුළුවන් බව. මෙවැනි බාහිර මනස ආකාර අරමුණු සිත තුළින් මතින්මනේ නිමිති කියන ලබන විතක් කියන්නේ. මේ දිනුම ධ්‍යාන ආමෝසයෙන් විතක්ේ කියලා අපි ප්‍රකාශ කරන්නේ ඒන් අදහස් කරන්න භාවනා අරමුණට නැවත නැවත සිත යොමුවීමයි. හරියට උදාහරණයක් කියනවා නම් මලකට බඹරෙක් වහනවා නම් ඉදිරි නැවත නැවත ඒ මලකම වහනවා නම් අන්වලට නැවත නැවතත් මේ භාවනා අරමුණ තමයි සිත යොමු වීම තමයි මේ විතක්කයටනේ සිදුවන්නේ. මේ භාවනාවේදී භාවනාවේ අරමුණට නැවත නැවත සිත යොමු වීම නැත්නම් මේ භාවනා අරමුණ ළඟට සිත පත් වීම තමයි විතක්කය කියන්නේ. ඒක භාවනාවේ අත්දැකීමට පුළුවන් දෙයක් මේ විතක්කය මේ ආකාරයෙන් සිදුවනවා කියලා. ඒවා ප්‍රතිවිස්සා ඥාන සිදු කරන විට අත්දැකීමට පුළුවන් මේ අත්දකපුවයි මේ යෝගාවචයම කර සිටිනවා. විචාරය කියන්නේ අරමුණේ සිට දෙතරී යාම. හරියට වතුරකට තෙල් බිඳුවක් දැම්මොත් ඒ තෙල් බිඳුව වතුර මතට පැතිරී යනවා. අන්න ඒ ලෙසම අපගේ සිත භවනා අරමුණේ දෙතරී යනවා. ඒලා භවනා අරමුණේ සිට දෙතරී යාම නිසා තමයි ඒ අරමුණ නිසා හඳුන අපට සත්‍යපටව තේරුම් ගන්නට පුළුවන් වන්නේ. පැහැදිලිව කියන්නේ විතරකෝ භාවනා අරමුණට සිත යොමු කරනවා. නැවත නැවත ඒ භාවනා අරමුණට සිත නංවනවා. විචාරයෙන් ඒ ධර්මානද අරමුණ මනින් පිරික්සනවා. නැත්නම් ඒ අරමුණේ සිත පැතිරී යනවා. සිතේ කියන්නේ තුනෙනි ධ්‍යානාවේ සිත සිනා යන ස්වરૂපය. ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ. සිතේ කියන්නේ කය සා සිත සංසම්බන්ධ යන සත්‍යයක්. විශේෂයෙන්ම කය නිමි යනවා. සහල් දුම යනවා මුලෙන්දම වතුර විසිනවා වෙනි උසස්ව යක් උසස්කයක් දැනෙන යන තත්ත්වයටයි සිතේ කියන්නේ. විශේෂයෙන් ආදි කමක යෝගාවසනයක දෙය කියන්නේ ඉස්සල්ලාම ධ්‍යානයක් ලබන යෝගාවසනයකට මේ පිළිසිත කියන්නේ අවස්ථාව මේ සාප්‍රකට වශයෙන් අවබෝධ වෙනවා ඒ සාප්‍රකට වශයෙන් දැකේනවා. නමුත් නැවත නැවත ප්‍රගුණ කරන විට ඒ සිතේ ආදි ධර්මයන්ට සමාගයේ සිත මොනවා නැත මේ සුඛ ආදී ඥානංග උතරම් සුඛත නැතිවෙන්නට පුළුවන්. ඊළඟට සුඛද්දපාරු උත්ත්ක උචාර හේතු සුඛ ප්‍රකන්දක. උත්ත්කතා කියන්නේ මාමන්දේස් නාම පටන් ගන්න විට මෙතන වන්දනාන් යොදන් ලැබෙන විදිහට සම්පතයි කිසිදු කියලා පදයක් නාම නැතිවම තමයි. අනේ සයි සිතේ සමාහිතුන සුඛ සමාහිතුන කියන තැනයි සම්පතක් අපේ තේරුම. එතකොට පළවෙනි ධ්‍යානෙ කියනවා මේ විතක්ක විචාර සිතේකට විතක්කට කියලා ධ්‍යානාංග පහ. ඒ ධ්‍යානාංග පහම ඒකකට භාවයට පත් වෙලා තමයි පළවෙනි ධ්‍යානයට සිත හත්න්නේ. මේ දීපතර ධ්‍යානන් මහත්කේ මේ එකේක ධ්‍යානයන් ධ්‍යානාංග නැති වෙන ආකාරය දේශනාකට වඩාලා තිබෙනවා යන පුබ්බනිකෝද සූත්‍රයෙන් විශේෂවල. ඔබේ දැක්කම ප්‍රමාණ කුල මේ කෙනක ධර්මයන් කොහොමද නිරුද්ධ වෙන්නේ යන්නේ දුරුතු වෙන්නේ කියලා. පළවෙනි ධ්‍යාන අවස්ථාවේදී මේ සංකේත නිවන ධර්මයන් නිරුද්ධ වෙන බව ඉනි දැක්කනවා. ඒක මේක සායෝග්‍ය වශයෙන් සිදුවන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නට අපහසුයි. පළවෙනි ධ්‍යානයේ පිටපස්සම ඒක නිවන ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා නැති වෙනවා කියන්නේ සාවකාලික වශයෙන් සිත්තරෙන් මතුවෙන නැති මේ ඔබාගෙන සිටිනවම සත්‍යයක් විදිහට වෙනවා මේක දෙනවා. ඉහත් මේ පළවෙනි ධ්‍යානයේ සිට පස්සන විට මේ මුංගන ධර්ම නිරෝධයෙන් කොහොමද කියන එක ප්‍රායෝගික වශයෙන් බලන්නට බෑ. නමුත් ඒක ඉස්සෙල්ලා සිදු වෙනවා. ඊළඟට මේ දෙවෙනි ධ්‍යානයේ සිට පස්සන කොට අර විකක්ක විචාරකයේ අංග දෙකම නිමිති වෙනවා. මේක මහවණාමෙන් ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට පුළුවන් මේ කරුණු අත්දැකපුවයි මේ යෝගාවචයන්ට සිටිනවා. විචක්ෂණ සහ විචාරයේ නිරුද්ධ වූ ගොස් දෙවන ධ්‍යානයේ සිට පස්සන ආකාරයේ එක පැහැදිලිවමයි ප්‍රත්‍යක්ෂ වශයෙන්ම යෝගාවචයයකට අත්දැකීමට පුළුවන්කම තිබෙනවා. මේ දෙවන ධ්‍යානයේදී විචක්ෂණ විචාරකට නිරුද්ධ වී යනවා. මේ විදිහට කරුණා සිහිපත් කරන්න තේනවා. අභිධර්ම මේ හැටියට මේ විචක්ෂණ විචාර දෙකම එකවර නිරුද්ධ කරන්නේ නැතුව විතක්කේ භවනා නිරුද්ධ කරන ධ්‍යානයකට සිදුපත් කර ගන්නට පුළුවන්. එසේම ඒ විචාරයේ පසු විතක්කේ පසු විචාරයේ නිරුද්ධ කරලා ඊළඟ ධ්‍යානය ලබන්නට පුළුවන් කියන කතාව දක්වා තිබෙනවා. එම නිසා මේ දෙවන ධ්‍යානය කොටස් දෙකකට බෙදෙනවා අභිධර්ම ක්‍රමයට අනුව. ඒකයි අභිධර්මයේ ධ්‍යාන පහක් වශයෙන් රූපාවචර ධ්‍යාන පහක් වශයෙන් දක්වා තිබෙනවා. සූත්‍ර පිටකයේ දානෝ කිසිම තැනක බුදු දානන් වහන්සේ වදාළ නැහැ. මේ ධ්‍යාන පහක් රූපාවචර ධ්‍යාන පහක් තිබෙනේ රූපාවචර ධ්‍යාන හතරයි. කායොක්ක වශයෙන් සත්‍ය ඇයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 40 සම්මුලයේ ධර්මයේ දේශනා කළා. මනස ලෝකයේ දෙනව කවමදාවත් අභිධර්මයේ මේ මනස ගන්නද ප්‍රකාශ කරන්නේ නැහැ. එමේ ශාපිතෝ සත්‍යකයේ තියෙන ආකාරය තමයි විස්තර කරන්නේ අපිට සත්‍යයක් ඒකයි. එතකොට විසක්ක විචාර දෙකම එකවර නිරුද්ධ කරන්නට පුළුවන්කම තිබෙද්දී විසක්කේ පමණ නිරුද්ධ කළ එක ධ්‍යාන සිතක් උපදවාගෙන ඊට පස්සේ විචාරයෙන් නිරුද්ධ කළ තව ධ්‍යාන සිතක් උපදවා ගැනීමට කටයුතු කිරීම එතරම් සාර්ථක ක්‍රියාවලියක් නෙවෙයි. ඒකේ තන වැඩක් ඇති දෙයක් නෙවෙයි. අනෙක් එක මේ ධ්‍යාන දෙකෙන් විසක්කේ නැති කරන ලබන ධ්‍යානය විචාරයෙන් නැති කරන ලබන ධ්‍යානය යන ඒ දෙවෙනි තුනම අපි දැන් මේ ක්‍රමයට ඒ ධ්‍යාන දෙකෙන් ලැබෙන ප්‍රතිඵල එකයි. වෙනසක් නැහැ. ප්‍රතිසංදී ජනක වශයෙන් මේකෙන් බ්‍රහ්ම ලෝකයක උපදිනවන දෙවන අරෝප රෝපාවචර ධ්‍යානයේ උපදින බ්‍රහ්ම ලෝක තලයක තමයි ඒ ධ්‍යාන දෙකම ප්‍රතිසංදී වෙන දෙන්නේ. ඒකේ ප්‍රතිවිපාක වශයෙන් විපාක වශයෙන් වෙනසක් නැහැ. එම නිසා විපාක විචාර දෙකම එකවර නිරුද්ධ වී යන බව උද්‍රඥානන් වහන්සේ අනුකම්පණයකට දැන් ඉසෝත්තර වල මනෙමින් ප්‍රකට කොට මේ දේශනා කොට වදාළා තිබෙනවා. එතකොට පළවෙනි ධ්‍යානයේදී සියලුම පංච නීවරණ ධර්මයන් නිරුද්ධ වෙනවා. දෙවන ධ්‍යානයේදී විකක්ක විචාර දෙක නිරුද්ධ වෙනවා. තුන්වෙනි ධ්‍යානයට යනකොට සිහිය නිරුද්ධ වෙනවා. එතකොට ඊට වෙන සුඛ ඒකාග්‍රතාවයන් තමයි ධ්‍යානාංග දෙක පමණයි. පළවෙනි ධ්‍යානයේ විකක්ක විචාර තීක්ෂ ඒකාග්‍රතාවයන් ධ්‍යානාංග පහම තියෙනවා. දෙවන ධ්‍යානයේදී විකක්ක විචාර දෙක නැති වෙනවා. සිහිය සුඛ ඒකාග්‍රතාවයන් ධ්‍යානාංග තුන පමණයි තියෙන්නේ. සම්මේ ධ්‍යානයටපත් වෙනකොට ඒකේ තියෙන සීක්‍රට් නැතිනවා. සුත්‍ර ඒකාන්තතා කියන ධ්‍යානාංග දෙක පමණයි ඉතුරුවන්නේ තුන්වන ධ්‍යාන අවස්ථාවේදී. හතරවන ධ්‍යාන අවස්ථාවේදී අර සුඛය නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට උපේක්ෂාව සහ ඒකාන්තතාව කියන ඉතිරි වෙනවා. මේ උපේක්ෂා ඒකාන්තතා කියන චෛතසික ධර්ම දෙක පමණයි ධ්‍යානාංග දෙක පමණයි හතරවෙනි ධ්‍යානෙ ඉතිරිවන්නේ. මේ පසු ඇති සියලුම අරූපාවද ධ්‍යානවල සියෙන් උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් සයිතසික දෙක මෙසේ රූපාවචර ධ්‍යානවල මේ ධ්‍යානාංග නිරුද්ධ වී යන ආකාරය ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළා. ඊට පස්සේ තියෙන රූපාවචර ධ්‍යාන ආකාසානංචායතනාදී පළවෙනි රූපාවචර ධ්‍යානයට පිටපත් වන විට ඒ කියන්නේ ආකාසානංචායතනයට පිටපත් වන විට සියලුම රූප නිමිති නැති වෙනවා. පටික නිමිති නැති වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. රූපණිමිති කියන්නේ අපේ සිතට පෙනෙන මේ රූපණිමිති. අපේ ඇස් දෙක පියාගෙන ඉච්ච මේ රූප අපේ සිතට නිමිත්තක් වශයෙන් වැටි යන මේ සියලුම රූපණිමිති සම්පූර්ණයෙන්ම පළවෙනි රූපාවචර ධ්‍යානයේ සිතපත් වෙන විට නැති වෙනවා. සිත අහසේ පාවෙනා බල සත්‍ය සුද්ධදේය. ඊට අමතරව පටිඝණිමිති කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රියන් තුළින් අරමුණු ගැටීම නිසා ඇති වෙනවන ඥානසිති සිතේන පරම්පරාව, සංඥාන පරම්පරාව, ඒ සියලුම විඥාන වල නිරුද්ධ වී යනවා. පටිග හැපීමක් නැති වෙනවා, ස්පර්ශයක් නැති වෙනවා. ඒ හැම ස්පර්ශණක් කියනවා කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ස්පර්ශ නැති වෙනවා. රූපස් සංදේම නොපෙනී යනකොට මේ අසතන නාසයේ දුර ශරීරයේ කියන අනිත් ඉන්ද්‍රියන් තුළින් පටිඥාන නැති යාම නැත්නම් අරමුණ හැපි හේතුනේ නැති වෙන ස්පර්ශයක් නැති යාම ගැන නැවත ප්‍රකාශ නොකළා ඒකෙන් දෙම රූප නැතිනවා කියන කොට නේ සඳහන් වෙනවා අතුලත් වෙනවා. එම නිසා පළවෙනි අරූපාවච ධ්‍යානයේ සිද්ධාර්ථන විස රූප නැති ඉතිහාසලම නිරුද්ධ වෙමින් යනවා. මේ අනුකූපනේ රෝහේ දක්වා ඇති ආකාරයේ ඒකෙන් ඒකෙන් යන තමයි ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ. දෙවන අරූපාවච ධ්‍යානයේ සිද්ධාර්ථන විස ආකාසානංචායතන සිද්ධාර්ථයේ තියෙන විඥානංචායතනේ ඒ විඥානංචායතනේ නැති දෙවන අරූපාවචරයේ සිද්ධාර්ථන විස අර පළමුවෙන් තිබුණු ආකාස කියන සංයාව නිරුද්ධ වෙනවා. ආකාසයේ පළවෙනි අරූපාවචර ධ්‍යානයේ සිද්ධාහසේ පාවෙනා බල සත්‍යයක් අහසක් සාසිතක් කියනවා. මේ දෙවන විඥානංචායතනේ යනකොට අර අහස නිරුද්ධ වී යනවා. විඥානයේ පමණක් ශේෂ වෙනවා. තුන්වෙනි අරූපාවචර ධ්‍යානයේ ආසින් සංඥායතනයේ දෙකට පස්සන විට අර විඥානංචායතන විඥාන කියන සංයාවක් නිරුද්ධ වී යනවා. සිතුවක් නැති බවක් ඉතිරෙන්නේ. සිතුවක් නැති වාගේ පස්සය. අන්නේ ආසින් සංඥායතනයේ සිත පස්සනාට පස්ව තුන්වන අරූපාවචර ධ්‍යානයේ සිත පස්සනාට පස්ව හතරවන අරූපාවචර ධ්‍යානයේ සිත පස්සන විට තුන්වන අරූපාවචරයේ සිටි සිතුවක් නැත කියන සංයාවක් නිරුද්ධ වෙලා සම්පූර්ණ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැත්තක් වේ පරිසිත සත්‍යනා. මේ අනුකුබ්බ නිරෝධ සූත්‍රයේ ධර්ම මේ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරය. යම් කිසි යෝගාවචරයෙකුට පුණ්‍යංකම තිබේ නම් සංඥා වේදීත නිරෝධයට සමවදින්න ගන්නෙහිදී මේ සංඥා නා සංඥායතනයේ කියන හතරවෙනි අරූපාවච ධ්‍යාන සුතත් නිරුද්ධ වී යනවා. යම් කිසි යෝගාවචරයෙකුට තවත් දිනුනේ දිනුනට විපස්ස කර ගන්නට පුළුවන් නම් විශේෂයෙන්ම විදර්ශනා වශයෙන් පිට දුරම කරගෙන තියෙනවා නම් ප්‍රඥාව දිනුන වෙනවා නිවුනේ යත්නම් අර සංඥා වේදීත නිරෝධයක් තිබුණා අමා මහ නිවනට සිතපත් වෙන හේතිය අර සංඥා වේදීත නිරෝධ තත්ත්වයේ නිරුද්ධ වී යනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ධ්‍යාන වල දිනකිට නිරුද්ධ වී යන්නේ. එතකොට පළවෙනි ධ්‍යානයේදී එකක් ප්‍රචාරකීෂ්ඨ ඒකග්ගතා කියන ධ්‍යානාංග පහක් තිබෙනවා. ඒ ධ්‍යානාංග පහ පහෙන් දෙකක් එකක් ප්‍රචාරකීෂ්ඨ දෙවෙනි ධ්‍යානයේදී නැති වෙනවා. තුන්වෙනි ධ්‍යානයේ යනකොට පිහිටේ නැති වෙනවා. හතරවෙනි ධ්‍යානයේ යනකොට සුඛේ නැති උපේක්ෂා ඒකග්ගතා පමණක් තිබෙනවා. එයින් පසු සෑම ධ්‍යානයකදීම ඒ උපේක්ෂා ඒකග්ගතා කියන ධ්‍යානාංග දෙක පමණක් තිබෙනවා. ඉහළේල අරූපාවචර ධ්‍යාන වල ධ්‍යාන විච පහළ පහළ අරූපාවචර ධ්‍යාන සංඥාවන් නැති වෙනවා. මේකයි මේකේ අදහස. එතකොට ධ්‍යාන අංග මහත අනුකූලව තමයි මේ ධ්‍යානය දෙන්නේ නැති අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ දිනනවා නැත්නම් අභිවෘද්ධිය දැකගන්නට අපිට හැකියාව නැත්නම්. එතකොට මේ ධ්‍යාන මොලක් ආකාරයෙන් දෙකම වලට ලක් කරන පොත්පත්වල දක්වල තිබෙනවා. සවිතක්ක සවිතාර සමාධි, අවිතක්ක අවිචාර සමාධි, සංකීතික සමාධි, නිස්කීතික සමාධි කියන ආදී විවිධ භේද දක්වලා තිබෙනවා. මේවා ඇතරම් දැක්කත් දෙවියනේ මොකද හේතුව ඒ සියලුම දෙවියන් වලසෝ අරමුණු වෙලා තියෙන පදනම වෙලා තියෙන මේ ධ්‍යාන අංගයි. සවිතක්ක සංචාර සමාධි වූතේ සමාධියේ මේ ධ්‍යානේ විතක්ක විචාර දෙක තියෙනවා කියන එක. අවිතක්ක විචාර සමාධි වූත් විතක්ක විචාර දෙක නැති ධ්‍යාන කියන එක. සක්කීතික සමාධි වූත් සීතේ තියෙන ධ්‍යාන කියන එක. නිස්සීතක ධ්‍යාන වූත් සීතේ නැති සුඛය සහ ඒකග්ගතාවයේ තියෙන ධ්‍යාන සියල්ලකම ඒ තුන්වෙනි ධ්‍යානයේට ඒ නිස්සීතක ප්‍රතිපදේ කියලා නිස්සීතක සමාධිය කියලා දක්වා තිබෙනවා. මේ දෙකම නතරම අවශ්‍ය නැහැ. නමුත් ඒකම අවශ්‍ය වෙන බෙදීමක් තියෙනවා. ඡන්ද සමාධි, චිත්ත සමාධි, විරය සමාධි, දේමස්ස සමාධි වශයෙන් මේ හතර විස්තර වෙනවා. මේ ඡන්ද සමාධි, චිත්ත විරය, දේමස්ස සමාධි පිළිබඳව අපි දේශනාවක් කළා මේ ප්‍රථමයෙන් අද උපපාද භාවනාව විස්තර කරන විට ප්‍රයක ප්‍රයක සමාර්ථකම දේශනයක්. එම නිසා ඒ ගැන නැවත අපි ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන්ම යම් කිසි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙනවා නම් උපපාදහාරය සහිතවම නිර්වාණ ධාතුව අපේක්ෂා කිරීමට මේ ඡන්ද චිත්ත විරය දීමංසා කියන හතර ආකාරයෙන්ම සමාධි ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේ. සමාධිය ප්‍රගුණ කරලා තිබුණු අයට පමණයි ඒ රහත්ත්වයට පවා අභිඥා ලැබෙන්නේ නැති අය නිසා කිසිම අභිඥාවක් නැති සාමාන්‍ය රහතන් වහන්සේලා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටපු සියලුම රහතන් වහන්සේලාගෙන් 80%කටත් වඩා දැකි තිස්සක් කිසිම අභිඥාවක් නැති සාමාන්‍ය රහතන් වහන්සේලා අභිඥාලාභී මහසාරතන වහන්සේලා වැඩ සිටි ඒකල පිළිසක් පමණයි. ඒ සූපීස අතීත භවවලදී මේ සංඝ සමාධිය, චිත්ත සමාධිය, නිවය සමාධිය, ධර්මසාර සමාධිය කියන මේ සමාධි හතර ඉතා මනමින් උත්සුණ කරලා තිබුණායි. ඒ සමාධිය දිනු කළ අයට පමණයි අභිඥා එද්දී ලබන්නට පුළුවන් වන්නේ. සමාධිය දිනු කළ නැති අයට සත්‍ය විදර්ශනාව පමණක් කළ අයට කවදාවත් නිත්‍යාධිහාරිය ලැබෙන්න ලබා ගන්නට හැකියාවක් නැත්නම් නිර්වාණ ධාතුව පමණයි ඕනද සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. එතකොට ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශනාවේ සමාධ්‍යයන් වැඩි කරගත යුතු ආකාරාදී පිළිබඳ අප කලින් දේශනාවක් කළ නිසා දැන් ඒ ගැන නැවත දේශනා කිරීමට අපහසුතාවක් කරන්නේ නැහැ. තව විශේෂයෙන්ම සමාධිය ප්‍රභේදයක් තිබෙනවා. ඒක දැක්ක යුතුමයි. ආනි භාගයේ සමාධිය, චිත්ත භාගයේ සමාධිය, විශේෂ භාගයේ සමාධිය සහ නිබ්බේද භාගයේ සමාධිය වශයෙන් ඒ සමාධි හතර එක්තර කරනවා. මේ ගැන මේක ප්‍රථමයෙන් මෙයාට මාපි කරුණු කියලා කියනවා. ඒ වුණත් අදත් ඒක නැවත සිහිපත් වීම සුදුසුයි. එතකොට ආනි භාගය සමාධිය. ඒ කියන්නේ තමා ලැබපු සමාධිය පිළිගැනීම. මෙන්න මේක සාමාන්‍ය විශේෂයෙන්ම දැනගත යුතුම කාරණා තමා ලබා ගත්තා නම් සමාධියක් ඒක පිළිගන්නේ ඇයි කියන එක. ඒ පිළිගන්නේ නැතිවෙන්න කටයුතු කරන්නේ නැතෝර. එහෙම නැත්නම් තමාගේ සමාධිය දෙන්නම පිළිගන්නේ යනවා. මේ ආනි භාගයේ තත්ත්වයේ නැත්නම් සමාධිය පිළිගැනීමට හේතු වන්නේ ප්‍රධාන වශයෙන්ම ඒක නැවත නැවත සේවනය නොකිරීම නිසා නැවත නැවත සේවනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සමා ලබත සමාධියක් කියනවා මේකේ වචිනී භාවයට සත් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අදාළ සූත්‍රයක් වෙනවා ගාමිණී උපමා සූත්‍රය කියලා. ධමයේ කුමන උපමාවක් අරගෙන විස්තර කළ සූත්‍රය ගාමිණී සූත්‍රය. එයින් දක්වා තිබෙන බුදුරජාණන් වහන්සේ මෙලෙසින් සමහර යෝගාවචරෝ පළවෙනි ධ්‍යානයට සිදුපත් කරගන්නවා. ඒක වශී කරන්නේ නැවත නැවතත් සේවනය කරන්නේ. ඒකේ වශී කරන්නේ නැතුව සිටින යෝගාවචරයට අමහසක් පහළ වෙනවා. අනේ මට දෙවෙනි ධ්‍යානයට සිදුපත් කරගන්නට පුළුවන් නම් හොඳයි මේ දෙක. ඊට පස්ව දෙවෙනි ධ්‍යානය සඳහා සිට පස්තර ගැනීමකට දෙවන ධ්‍යානයේ තිබෙන පස්තර ගැනීමකට කටයුතු කරනවා. දැන් මොකද දෙවන ධ්‍යානයේ තිබෙන පස්තර ගන්නට බැරි වෙනවා. මෙහෙදී යෝ කල්පනා කරනවා දැන් එහෙනම් මම පළවෙනි කණින් සිදුමු කණින් සිදුමු පළවෙනි ධ්‍යානයේ තිබෙන පස්තර ගත්තොත් හොඳයි කියලා. මෙහෙදී පළවෙනි ධ්‍යානයේ තිබෙන පස්තර ගන්නට උත්සාහ කරනවා. මේකේ පළවෙනි ධ්‍යානයේ තිබෙන පස්තර ගන්නට උත්සාහ කරත් ඔබට පළවෙනි ධ්‍යානයේ තිබෙන පස්තර ගන්නට බැරි වෙනවා. මේදී ඕ පළවෙනි ධ්‍යානයෙන් පිළිගෙනා දෙවෙනි ධ්‍යානයෙන් පිළිගෙනා මේකෙන් නිරන්තර ධ්‍යානවලට බුදු දානවා සීල ආකාරයෙන්ම වදාලා උදාහරණයක් තවත් එකක් දෙකක් කියුවොත් දෙවෙනි ධ්‍යානයෙන් යෝගාවචේ සමාධියට පත් කරගන්නවා දෙවෙනි ධ්‍යානයෙන් පිට වස්තු කරගන්නේ ඌට අදහසක් පහළ වෙනා අනේ හොඳයි තුන්වෙනි ධ්‍යානයටත් මම මේකට පත් කරගන්නට මට පුළුවන් නම් කියලා ඊට පස්සෙ තුන්වෙනි ධ්‍යානය සඳහා උත්සාහ කරනවා ඌට බැරි වුණා තුන්වෙනි ධ්‍යානයට පිට පත් කරගන්න ඒකේ නැන්තුණාට පස්සේ ඌ කල්පනා කරනවා දැන් එනම් මම දෙවෙනි ධ්‍යානයට කලින් තිබුණ මානන්ද දෙවෙනි ධ්‍යානය ඒක නිසා දෙවෙනි ධ්‍යානයට පිට පත් කරගට යුතු කියලා ඒ සඳහා උත්සාහ කරනවා දැන් දෙවෙනි ධ්‍යානයටත් ඌ පිට පත් කරගන්නට බැරි වෙනවා මොකද දෙවෙනි ධ්‍යානය වශයෙන් කරනේ තුන්වෙනි ධ්‍යානයට පිට පත් කරගන්නට උත්සාහ කළොත් දැන් ඌට දෙවෙනි ධ්‍යානයක් නැති වෙනවා තුන්වෙනි ධ්‍යානයක් නැති වෙනවා දෙපැත්තෙන්ම ඌ පිරිනවා එන්න මේ ආකාරයෙන් නිලමිලේ ධ්‍යානවලට අද්භූත ඥානවත්සේ ඒ කරුණ විස්තර කළා එම නිසා මේ හරි භාගයේ තත්ත්වයට නැත්නම් ධ්‍යානයක් පිළිගෙන සත්‍යයට පත්වන්නට ප්‍රධානතම කරුණ තමයි මේ වශී කරන්නේ නැතිකම ධ්‍යානයක් නැවත නැවත සේවනය කරන්නේ නැතිකම ඕනෑම යෝගාවචරයෙකුට නිතරම නැත්නම් නිරන්තරයෙන්ම දිනපතා වාගේ සමාධියට සමාධියකට පත් කරගෙන ඉන්නට පුළුවන් නම් ඕත පහසියෙන් සමාධියේ සමාධිය ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඒකේ නැතුව අද සමාධිය වඩලා තව දවස් 3-4කට පස්සෙ කිසිවක් නැත්නම් සමාධිය ගැන කිසිම හැඟීමක් හැකියාවක් නැති වෙනදලා පස්සෙ සමාධිය වඩ ඇති කරගන්න උත්සාහ කරන විට පස්සේ ඒක පහසියෙන් කරන්නට නැහැ කියනවා. ඒක නිසා මේ වටිනා ධ්‍යානයක් ලැබුවාට පස්සේ ඒක වශී කරගන්නට දැනගන්න ඕන. මේ වස්තු භාවයන් පහක් තිබෙන බව විසුද්ධි මාර්ගයේ කියන කොටේ දක්වා තිබෙනවා. අදිස්ථාන සමාපජ්ජන උත්ථාන කියලා තුනක්. ආවජ්ජන පච්චයන කියලා දෙකක්. මේ වස්තු භාවයන් පහක්. මේ වස්තු භාවයන් පහම තුන් ආකාරයෙන් අපිට වස්තු කරන්න පුළුවන්. අදිස්ථාන කියන්නේ මෙතෙක් කියලා මාර්ගයේ සිට මේ ධ්‍යානයෙන් පවතිනවා කියලා අදිස්ථාන කියන්නේ හැකියාව. ඒ අදිස්ථාන කොට ඒ අදිස්ථාන කරන කාලය තුළ සිටීමේ හැකියාව. එතකොට අදිස්ථාන වශය. සමාපජ්ජනය කියන්නේ සමාත ඕනෑම අවස්ථාවකදී ධ්‍යානයකට සමවැදීමේ හැකියාව. උත්ථාන කියන්නේ ඒ ධ්‍යානයේ නැහි සිටීමේ හැකියාව. ඒ කියන්නේ අඳුම වශයෙන් අපිට පය භාගයක් ධ්‍යානයකට සමවැදීලා ඉඳලා පය භාගයකින් නැහි සිටින්නට ලැබේවා කියලා අදිස්ථාන කර හරියටම පය භාගයක් තුළදී නැහි සිටින්නට පුළුවන්කම තියෙනවා. ඒකට අදිස්ථානයේ අපිට උදාහරණයක් පය භාගයක්. මේ පය භාගයක් ඇතුළත ධ්‍යානයකට සමවැදී සිටින්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ පය භාගය යනකොට ධ්‍යානයකට නැහි සිටින්නට ඕනේ. ඒක එතකොට අදිස්ථාන සමාපජ්ජන උත්සාහන කියන වශයෙන් භාවයන් තුනම තියෙනවා. අදිස්ථානයක් තියෙනවා, සමවැදීමක් තියෙනවා, නැගිටීමක් තියෙනවා. මේක ඉතින් ප්‍රමාණිකෝල ටික ටික දිනු කරන්න ඕනේ. විනාඩි 15, 20, 30 ඒ වගේ ටිකින් ටික වැඩි කරලා 45, 50, 60, 70, 80, 90 මේ ආදී වශයෙන් කාලයේ ටිකින් ටික ප්‍රගුණ කරගන්න ඕනේ, වැඩි කරගන්න ඕනේ. කාලය වැඩි කරගන්න කොහොමද ප්‍රමාණවත් වන්නේ? කාලය අනුකරගෙන ධ්‍යානයේ නැගී සිටීමේ හැකියාවක් ඇති කරගන්නට ඕන. උදාහරණයකට මා විනාඩි 5ක් පළවෙනි ධ්‍යානයේ සිට පටන් ගත්තේ විනාඩි 5ක් නැගිටිනා ඒක අධිෂ්ඨාන කරලා පස්සේ හරියට විනාඩි 5ක් ධ්‍යාන සිටින් නැගිටීමේ හැකියාව තියෙනවා. නැත්නම් විනාඩි 4ක් 3ක් 2ක් එක විනාඩි භාගයක් තත්පර 10ක් තත්පර 5ක් අපහසුකම දන්නවා තත්පර 5ක් නැති සුදු කාලයකට ධ්‍යානයකට සම්බන්ධයිලා ඒ තත්පර 5 දතම නැති ධ්‍යානයේ නැගී සිටීමේ හැකියාව පසින් භාවයක් කෙනෙකුට ඇති කරගන්නට පුළුවන් බව. එම නිසා මේ අධිෂ්ඨාන වාසියක් සමාපජන වාසී භාවයක් උත්සාහන වාසී භාවයක් කියන වාසී භාවයන් තුනම යෝගාචරයන් විසින් ඇති කරගත යුතු වෙනවා. මේල ධ්‍යානයක් සඳහා හැකියිත කිරීමේ ප්‍රශ්නේ මේ සමා ලබාස ධ්‍යානයේ මේ ආකාරයෙන් වශයෙන් කරගන්නට ඕනේ නැත්නම් නැවත නැවත සේවනය කරලා ඒක සමාධි වාසී භාවයට පත් කරගන්නට ඕනේ. ඊළඟට තමයි ආවජන වාසී. ආවජනය කියන්නේ මේ ධ්‍යාන ආංග ධ්‍යානයේ තියෙන අංග ආවජනා කියනවා. නැවත නැවත සිහිපත් කිරීම. දැන් පළවෙනි ධ්‍යානෙ මේ දන්නා විතක්ක විචාර පීඩිතට ඒක අපතාල කරංග පහක් තියෙනවා. ඒ අංග පහකින් එකක් පරිගෙන විතක්කේ පමණ විනාඩි 5ක් 10ක් 15ක් විතර මේ අදවසෙන් තමයි සිතේ අනිස්ථානයට අනුකූල තමයි කැමැත්තට අනුකූලව මේ විතක්ක චෛතසිකයේ පමණක්ම අධ්‍යක් දෙකක සිටීමේ හැකියාව ඇති කරගන්නට ඕන. අන්න එවැනි අධ්‍යක්ම ඇති කරගත්ත කෙනෙකුට විචාරයෙන් අත්දැකීමක් පුළුවන් තේසිය සුපේ එකක්කට කියන සතු ධ්‍යානවල දෙලසීම අත්දැකීමට පුළුවන් මේකේ ධ්‍යානාංගය තමයි කැමති වේලාවක් අධ්‍යක්ෂණ කාසිතීමේ හැකියාව ඇති කර ගැනීමයි කිය. ආවජන වාසී භාවයෙන් සිදුවන්නේ ඒකයි කියන කලියුත්තේ. ඊළඟට පච්චවේක්ෂණ වාසී භාවය. පච්චවේක්ෂණ ගැන පච්චවේක්ෂා වාසී භාවය නැත්නම් පච්චවේක්ෂා කියන වචනේ තේරුම් ගාසියක් තිබෙන අපි මේ විස්තර කරන්නේ මේ ධ්‍යානාංග ප්‍රත්‍යක්ෂාව නැත්නම් ධ්‍යාන ප්‍රත්‍යක්ෂාව කියන එකයි. මොනිදී ආකාර දෙකකින් යෝගාවචරය විසින් හදිත කරන්නට යෝගාවචරය දැනගන්න ඕන. එතකොට බලන්නේ එක තමයි මේ ධ්‍යාන අංගෝණය සිදුවෙන කර්තව්‍ය කෘත්‍ය කුමක්ද කියලා ප්‍රත්‍යක්ෂා කරනවා. විතක්යෙන් සිදුවන කෘත්‍ය කුමක්ද කියලා අධිෂ්ඨාන කරලා බලනා කරන්නේ ඕක පැහැදිලිවම පේනවා විතක්යෙන් සිදුවන්නේ මේ භාවනා අරමුණට සිත නැවත නැවත යොමු වීම නේද කියලා. ඒකම දෙක දෙක සමාධි කැමති වේලාවක් සිදෙන්න පුළුවන්. විචාරයෙන් අරමුණේ සිට පැතිරීම සිදුවන බව දකින්නට පුළුවන්. පීතිය සිතෙන් මේකබ්බතා යන අනිකුත් ධානාංග වලින් සිදුවන කර්තව්‍යයන් එලෙසින්ම කෙනෙකුට දැක දක්වා ඉන්නට පුළුවන්. ඒකත් එක්තරා ප්‍රති භාවයක්. පස්සෙවිස්සන වශයෙන් භාවයක් පස්සෙදීක්ෂා ප්‍රති භාවයක්. මේක එක් කොටසක් තමයි. මේක තමයි විසදි මාර්ගයේ දක්වා තිබෙන ක්‍රමය. ඊට අමතරව තවත් ආකාරයක මේ වාසී භාවයේ ප්‍රබුණ ක්‍රේතුම වෙනවා ඉලෙල ධානමත් සම්පිත වෙනවා සඳහා ඒ සඳහා කටයුතු කිරීමට නම් සංකීර්ණ යෝගාවචයේ කඩු වාසයෙන් පළවෙනි ධානයේ පස්සට පත්තර දස්සනනම් ඒ ධානයේ නැගී සිටියාද පසුව භාවනාස්තේ රාත්‍රියේ ඉඳගෙන ඒ ධානයේ නැගී සිටප තැනසිට භාවනාවට වාඩි වන තැන දක්වා ආපස්සට ප්‍රමාණ පොළ පත්‍යෙස්සා කරන්නට ඕන. මා ධානයේ නැගී සිටියේ මෙන්න මේ විදිහට. ධානයේ සමවැදී සිටියේ කාලේ මගේ සිත පැවතෙන මෙන්න මේ ආකාරයෙන්. උපචාර සමාධි අවස්ථාවේදී මගේ සිත පැවතියේ මේ ආකාරයෙන්. භාවනාවේ පරිකම් අවස්ථාවේදී කියන්නේ භාවනා උපචාර සමාධිය ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවේදී මගේ සිත පැවතෙන මේ ආකාරයෙන්. භාවනාවට වාඩි වෙන මේ ආකාරයෙන් වාඩි වෙන තිස්සෙල්ලා කටයුතු කරේ මම එන්න මේ ආකාරයෙන් මේකම අතරින් අතරින් ඉඳලා මුලට මේක ප්‍රතික්ෂේපා කරේ මේකම ආපහු මුල ඉඳලා අගට ප්‍රතික්ෂේපා කරන භාවනාවට වාඩි වෙන ධාර්මයේ විදිහට මූණකට හේදුවා නැත්නම් මේ විදිහේ ආහාර ගත්තේ මේක කොයි තරම් දෙයක සම්පාය අසම්පායද කියන ආදී කරුණු දැනගෙන වෙන සඳහයි මේ ප්‍රතික්ෂේපාය සම්ප්‍රයෝජනවත් වන්නේ ඊට පස්සේ භාවනාවට වාඩි වීගියව කොයි ආකාරයෙන්ද වාඩි වෙන්නේ ඊට පස්සේ පරිකම්ම කළේ කොහොමද ඒ මොහොතේට උපචාර සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය ඇති වුණේ කොහොමද නැත්නම් ඊට පෙර තමයිද උද්ධානය මෙකියාදී මිනිත්තු 15 වුණා නම් ඒ මිනිත්තු 15 වුණේ කොහොමද ඊට පස්සේ අද පරිකම් අවස්ථාව උද්ධානය මෙකි අවස්ථාව ආදී මේ මිනිත්තු අවස්ථාවන් සමාධියට පසු උපචාර සමාධියෙන් පසු අර්පණාවට සිතපත්නේ කොහොමද අර්පණාවෙන් පසු ධ්‍යාන මට්ටමෙන් නැගී සිටියේ කොහොමද මේ විදිහට ප්‍රතික්ෂේප කරනවා නැවත නැවත සිහිපත් කරන සිහිපවාරයක් මුලේ සිට අගට අද සිට මුලට සංකේතනාද පසු ඊළඟට මේ භවනාවට වාදිනාද පස්සේ අර කලින් තිබුණාට වඩා දස්සාන්ට මේ කලින් තිබුණාට වඩා ඉක්මනට ඒ සත්‍යම සිදුවීමට උත්සාහ ගන්නට ඕන. ඒ කියන්නේ අපි තම පරිසම් අවස්ථාව නැත්නම් අපිටම සමාජ අවස්ථාව ලබා ගැනීමට විනාඩි 5ක් කලින් ගත වුණා. මේ විදිහට කටයුතු කිරීම කියලා අපිට ඒකාත්මීස්තාවෙන් කියන දැනා. අන්නේ විදිහ ඔහු විසින් ඊළඟ අවස්ථාවේදී විනාඩි 5කින් මේක අඩු කාලයකදී මේ පරිසම් අවස්ථාව උදා ඉක්මනට ඒක දක්ව ලබා ගැනීමට උත්සාහ කරනවා. ධ්‍යානයේ දෙසට පත්වන යම් ආකාරයකින් ඒක වඩා දස්සාන්දිමේ ඒක වඩා කෙටි කාලයකින් ධ්‍යානයේ දෙසට පත්වර ගැනීමට උත්සාහ කරනවා. මේ ආකාරයෙන් කටයුතු කරනකොට එතනකොට සිත සමාධිය සිත දියුණුවෙන් දියුණුවට පත්වන ආකාරය පැහැදිලිව දකින්නට පුළුවන් වෙනවා. එතකොට මේ වසී භාවයන් පහ මේ ආකාරයෙන් කෙනෙක් විසින් වසංග භාවයේ සමාධි චිත්ත වසංග භාවයට පත් කරගත යුතු නැවත නැවත වඩි දියුණ කරගත යුතු ආශේවනය කළ යුතුයි. මේ ආශේවනතාවයේ නැවත නැවත සේවනය නොකිරීම ධ්‍යානයක පිළිහිමකට හේතු වෙනවා. ඒක තමයි ප්‍රධානතම කරුණ ආනිභාගීය ධ්‍යාන සමාධියකට හේතු වෙන්නේ. එතකොට ආනිභාගීය සිහින සමාධියට හේතු වෙන තවත් කරුණක් තියෙනවා. අපි අපිට මතකයි මේ ප්‍රථමයෙන් ඇයට සේක පරිහානීය සූත්‍රයේ කියලා සූත්‍රයක් සතන් විස්තරදල සේකේ හික්මන නායක විසින් හික්මන නායක සිහින කරුණ විසින් එන අපි දක්වා දැක්වූ. එතකොට මේ සේක පරිහානීය කරුණ මෙහිට මේක අදාළ වෙනවා. සම්මා රාමත අවස්වා රාමත ආදී වශයෙන් අපි ඒවා විස්තර කළා නැත්නම් විස්තර කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට මේ සම්මා රාමත ආදී දේවල් වලින් ඈත් වෙලා වශයෙන් භාවයන් ඇති කරගෙන කටයුතු කරනකොට ආනි භාගීය තත්ත්වයෙන් පිට මොදවා ගන්නත් පුළුවන්. ඊළඟ ධ්‍යාන මට්ටම් අවස්ථාව ඒ ධ්‍යාන වර්ගය තමයි සිටි භාගීය සමාධිය. ඒ කියන්නේ නිට්ටමම පවතින. පළවෙනි ධ්‍යානයේ සිටපත් වෙනවා නම් පළවෙනි ධ්‍යානය තමයි ඒ මොහොත සිට බිඳවන්නේ. දෙවන තෝරන ධ්‍යාන සිටවලටපත් වෙලා නම් ධ්‍යාන සිටවලට ඒ තත්ත්වයෙන් සිට පවතින තවතරක් එහාට සිට බිඳවන්නේ. මේක විශේෂයෙන්ම හේතුවන්නේ මේ ඥාන නිකාන්තිය කියලා එකක් තියෙනවා. ධ්‍යානයේට ඇලෙන ගතිය. විශේෂයෙන් මේකට බැඳීමක් ඇතිවෙනවා. විශේෂ ප්‍රීතිය සිතේවනේ ආයංගෙන් සමන්නාගතෝ ධානයකට ධම්මික සෝභාවිතේ ප්‍රීතිපත් කරගත්තාට පස්සේ අර සුඛයේ අත්හැරීමට අකමැත්තක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ප්‍රීතිය අත්හැරීමට කැමැත්තක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා මේ සුඛභාගීය තත්ත්වයෙන්ම පවතිනවා. ඒ මොහොත ඒව අතහැරලා ඒව නිරුද්ධ කරලා බල ධ්‍යාන ලබන්නට බැරි වෙනවා. එම නිසා අර කලින් කියපු වසී භාවයන් සිදු කරන විට ධ්‍යාන ආනන්ද මොනතන විට ලෝකාවචරයන්ට පැහැදිලිවම වැටෙන්නට පටන් ගන්නවා මේ විචක් විචාර ආදී අංග ඕල් හරිතයි ඊට වැඩිය හොඳයි නේද විචක් විචාර නැති එක ප්‍රීතිය ඕලාරකයි ඊට වැඩිය හොඳයි නේද ප්‍රීතිය නැති එක සුඛය හොඳයි නේද ප්‍රීතියට වැඩි මේ ආදී වශයෙන් අර ඕලාරික භාවයන් තේරලා ඒකේ ආදීනේ තේරලා ඒවා අතහැරීමට පහත වෙනවා අර ධානාංග ප්‍රතිවේක්ෂාවන් කරන විට ඒකපස්සේ භාවයන් ඇති කර ගන්නා විට එම නිසා සුඛ භාගිය සත්‍යයේ ඒකත්වයෙන් සුඛ පවත්වාගෙන යන යෝගාවචනයන් විසින් සමාධියේ සිතතුල මේ ධානනිකාන්තිය නැත්නම් ධානයේ සිතද ධාන සිතද සමාධියේ සිතේ බැඳීම සිතේ පවත්න ඇලීම ගැන විමසීමක් කරලා ඒ ඇලීම නැති කරගෙන ඉහළට කටයුතු ඉගෙන ගැනීමද ධාන ලැබීම සඳහා කටයුතු කරන්නට ඕන. තුන්වෙනි ධ්‍යාන කොටසේ තමයි විශේෂ භාගීය ධ්‍යාන කර්තේ සමාධි මට්ටම. ඒ විශේෂ භාගීය කියන්නේ මේ දෙන්නම සමාධියට දියුණුවෙන් දියුණුවට පත් කර ගන්නත් පුළුවන් වෙනවා. අර ධ්‍යාන නිකාන්තයේ සිටින් ඈත් කරලා ඒ වගේම වසී භාවයෙන් මනමින් ප්‍රගුණ කරලා නැවත නැවත සේවනය කරලා මේ ආදී ඒ ධ්‍යාන මට්ටම් දියුණු කර ගැනීමෙන් යම් කිසි සම්පාදක කරන සත්‍යය කර ධර්මයන් සම්මේ සීලෝම ධර්ම හිත තුළ ඇති කරගෙන දිනෙන් දිනම වාගේ සමාධියේ දිනු කර ගන්නා අන්නේ වෙන යෝගාවචරය විශේෂ භාගීය සමාධියකට සිතපත් කර ගන්නවා. ඊළඟට තමයි නිද්දේක භාගීය සමාධිය. ඒ කියන්නේ ඒක සමාධිය පාදක කරගෙන ඒ ප්‍රාණ දවස මොහොතේ තේස ධර්මයන් ප්‍රහීණ කරනවා. සංඥා ධර්මයන් ප්‍රහීණ කරනවා. ඊවලට සිතපත් කර ගන්නවා. මේ ධ්‍යාන වඩන්නේ ඇත්ත වශයෙන්ම මේ යෝගාවචරයන් විසින් මේ ධ්‍යාන ප්‍රගුණ කරන්නේ අංකිතාමනතාවයේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා. මේ ධ්‍යාන සිත් වඩන්න පුළුවන් වෙනත් හේතුන් නිසා මාර්ගණී කියපෝ ඡන්ද සමාධි චිත්ත සමාධි විරිය වීමන්ත ආදී සමාධියෙන් කෙනෙකුට ප්‍රගුණ කරන්නට පුළුවන් නම් ඉතිරි අනාගත භවවලදී නැත්නම් මතු බුද්ධ ශාසනයකදී අභිඥා ලැබීම ආදී දේවල් සඳහා සිද්ධ ලැබීම සඳහා ආදී වශයෙන් එවැනි හේතුවක් මුල් කරගෙන කෙනෙකුට මේ සමාධිය දිනු කරගන්නට පුළුවන්. නැත්නම් බ්‍රහ්ම ලෝකයේ ඉදදීම සඳහා මේ ධ්‍යානෙත් ප්‍රතිපදේ කරගෙන ධ්‍යානෙකට සිත්පත් කරගෙන සිටින්න පුළුවන්. ඒ වගේම විතාමත් අවශ්‍ය වන්නේ මේ ධ්‍යානෙත් පාදක කරගෙන නිවනට සිත්පත් කරගෙන යන රාම දෝෂ මොහාදී හේත ධර්මයන්ගෙන් සිත් මුදා ගැනීම සංඝෝධ ධර්මයන්ගෙන් සිත් ඈත් කර ගැනීම සංඝෝධ ධර්මයන් මුලින්ම පුතා ගැනීම. ඒ සඳහා කටයුතු කළ යුතු ආකාර දෙකක් තිබෙනවා. සමාධිය ක්‍රම සිටගෙන ඒ සමාධියෙම තියෙන පංචස්කන්ධ ධර්මයන් මුලින්ම අපෙන් අරගෙන භාවනාවට නැගී හැකි ආකාරයක් තියෙනවා. ඒක පිළිබඳව මේ ඉස්සෙල්ලා අපි කරුණු විස්තර කරලා දී තිබෙනවා. රූපගත වේදනාගත සංඥාගත සංඛාරගත විඥානගත. ඒ කියන්නේ ධ්‍යානයේ තියෙන රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කරුණු අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සංගතෝ ආදී වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් රෝග වශයෙන් ගඩුවක් වශයෙන් උලක් වශයෙන් මේ ආදී ආකාරයෙන් 11 ආකාරයකින් මෙනසේතු ආකාර ඔය ධාන මෙසේ සූත්‍රය වෙන සූත්‍ර විස්තර කරන විට අප මේකට කලින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක හැම යෝගාවචරයකටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමාධි ප්‍රඥාව දිනුම කෙනෙකුට පමණයි මේ ධ්‍යාන මට්ටමේ සිටගෙන ඒ ධ්‍යාන මට්ටමේ පවස්නා වූ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මස්නේ කළ හැකි අනිත්‍ය ආදී වශයෙන් ප්‍රත්‍යස්ස වශයෙන් අවබෝධ කොට ගත හැකි අනිත්‍ය භාවචනා දෙකේ කාණ දෙහ ප්‍රඥාව දිනු නැති කෙනෙකුට විශේෂයෙන්ම අත්නේ සංඥාණයන් ලැබෙන විට දිනාසා සමාධි ප්‍රඥාව පාදක කරන යම් කිසි ලෝභාවචේ සමාධියක් ලැබුණා නම් ඌට පහසියෙන් මේ ධ්‍යානයෙන් සිටින ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් දැනෙන්න ප්‍රකට කරගෙන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් නවන සම යෝගාවචනයන් ඇතින් සමාත ධ්‍යානයෙන් සිට ධ්‍යානයෙන් සිත පවතිද්දී මේ ධ්‍යාන සිත පවතින අවස්ථාවේදී ප්‍රේති පංචස්කන්ධ ධර්මයන් නිමස්සනේ සම්මස්සනේ කිලෙමට මෙහෙ යෝගාවචනයන් ඇතින් කලියොත්ේ අර මා කලින් කිව්වා ඒ ධ්‍යානයේ සමවැදිලා එයින් පසු අදිස්ථාන කරනවා මෙතෙක් කියලා මා මේ සිත මේ ධ්‍යාන මට්ටමින්ම පවතිවා කියලා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ උදාන වශයෙන් සිතපත් කරගන්න පුළුවන් නම් ඒ ධ්‍යානයේ විනාඩි 15ක් විස්තර කරන කාලයක් ඉඳලා ඊට පස්සේ අනිස්ථාන කරන මේ ධ්‍යානය ධ්‍යාන මට්ටම මාගේ සිත තුළ සයක් වන බව කියවයි කියලා. එසේ කරලා ඊට පස්සේ භාවනාවට විදර්ශනා භාවනාවට බහිනවා. ඒ විදර්ශනා කරන විට ඔහුගේ සිත ඒ පළවෙනි ධ්‍යානයේ ලැබෙන විට ප්‍රථම උපචාර මට්ටමට පත් වෙනවා. ඒක සමාධි බලයක් බවට පත් වෙනවා. යම් හේතුකින් ඒ සමාධි බලය නිතර විදර්ශනා කිරීමෙන් මාර්ගයක් ඵලයක් සාක්ෂාත් කරන ඒ මාර්ගයේ ඵලයේ ඔහු ලබන්නේ පළවෙනි ධ්‍යානයේ පාදක කොටගෙන ඔහුට පළවෙනි ධ්‍යානයේ සහිත පළවෙනි අම්තෝවන් ආදී මාර්ගයේ මාර්ගෝ ඵල ලැබෙනවා. එතකොට යම් කිසි යෝගාවචරයේ දෙවන ධ්‍යානයකට සිතපත් කරගෙන ඒ චිත්ත වේලාවක් ඉඳලා අනිස්ථාන කරන මේ ධ්‍යානයකට මෙච්චර වේලා පවතිනවා කියලා ඒ පවතිනවා කියලා අනිස්ථාන කරලා විදර්ශනා භාවනා කරන විට ඔහුගේ චිත්තපත් තන්නේ දෙවන ධ්‍යානයේ පවස්නා උපචාර සම්ප්‍රදාය සමාධි අවස්ථාවට. ඔහු ඒ සමාධි බලයෙන් විදර්ශනා කරලා විදර්ශනා කරලා ඊට පස්සේ මාර්ගය ඵලයක් සාක්ෂාත් කළා නම් ඒ මාර්ගඵල සාක්ෂාත් කරගෙන ඉත ඔහුගේ චිත්ත දෙවන ධ්‍යානයේ මෙතු මාර්ගඵලයේ කුයි සාක්ෂාත් කරන්නේ. මේ ආකාරයෙන් සමාධි බලයෙන් මේ මාර්ගඵල සමන්නාගත වෙනවා. එතකොට මේ ආකාර දෙකෙන් කවර ආකාරයකින් හෝ සතියක කිරීමෙන් නිද්‍රේද භාගීය සමාධි ත්‍ත්වයකට සිතපත් කරගන්නට පුළුවන්. ඒ ධ්‍යාන මට්ටමේම සිටගෙන ඒ ධ්‍යාන මට්ටම පවතින අවස්ථාවේදී පණිතක් සම්බඳනයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මස්සනය කිරීම හෝ එසේ නැත්නම් ඒ ධ්‍යානයේ නැගී සිට ඒ ධ්‍යාන මට්ටම මෙතෙක් වේලා පාසියවයි අදිස්ථාන කොට විදර්ශනා භාවනාව පිළිවෙල. එතකොට මේ යෝගාවචරයන් විසින් බලාපොරොත්තු වෙන ඉස්සේ අමා මහ නිවන සම්සීම ඒකේ සම්සීමට බලාපොරොත්තු වෙන යෝගාවචරයන් විසින් අර කලින් කියපු ආකාරයෙන් සමාධියේ සිටේ සමාධියක් ඇති වෙන්නේ නැත්නම් සමාධිය ඇති කර ගැනීම සඳහා උත්සාහ ගන්න ඕනේ. සමාධියක් ඇති කරගෙන ඉන්න යෝගාවචරයන්ගේ සමාධිය පිළිගෙනවා නම් හානි භාගීය තත්ත්වයට පත් වෙනවා නම් ඒ හානි භාගීය තත්ත්වයෙන් සිත මුදවා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. ඒ සිටි භාගීය තත්ත්වයෙන් වළකිනවා නම් සමාධිය පිට ඒ තත්ත්වයෙන් තව තවත් එහාට එහාට දියුණු කරගෙන විශේෂ භාගීය තත්ත්වයට සිතපත් කර ගැනීම උත්සුක වන්නට ඕන. ඉතින් උත්සුක වෙලා ඊට පස්සේ නිද්දේත භාගයේ පැත්තේ සිටපත් කර ගැනීම සඳහා මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් දැකලා ප්‍රත්‍යස්සයෙන් අනිත්‍ය දුක්ඛනාම යන ලක්ෂණ ත්‍රය වටහාගෙන මේ සංස්කාර ලෝකයේ පවස්නා සුරණතාවේ අවබෝධ කරගෙන ඒ තුළින් නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම සඳහා උත්සාහ ගන්නට ඕන. දැන් මේ දේශනාව මෙතනින් අපි නිම කරනවා. මේ සමය පිළිපදින සෑම දිනකටම නිවන සම්පූර්ණ ප්‍රාර්ථනාවක් පැතිරෙ පුදා වේවා.